Order, please. Atigaru, Janadipit Magin, Lada Sandesa, Magi Anke, PSC, SA, Erirak Binduai Binduai, Erirak Dahatara, Erirak Hatara, Martu, Hyven Ejinizia Dahatara, Garukatana Ekituma, Sri Lanka Parliament, Garukatana Ekitumani, Mahajana Arakshaka Atnya Panata. Mahajana Arasa Atnya Panate Divini Baganti Adati Didat Dahatra Tunai High Datimi Kundlaman Prakashi Magin Yatigi Atnya Panate Ekolostani Kodate Vidividana Sri Lanka Mullema Varsha Didat Dahatak Umatu Hyven Dinisita Kiatmi Kutubava Mavishin Prakashakan Ladi Yatigi Prakashan Ekinimil Hetua Mahajana Sami Arasha Kirima Mahajana Tavagi Jivite Atyavasa Sapim ma seva patwa ke nebe sandha baba, andu kom vyavastave, ekasiya panas paswan vyavastave, hathorin anu vyavastavanu, kriya krimin, parliamentu veta janu denu labi, mere viswasi asankale, maitripala sirisena. Kathanayaka varayage nivedana, didasara maathu namine sikurada yana mada dina apadabhaga tunata, parliamentu katipimda karaka sabhaje rasvimak mage nilakamareedi. Pertimbangan dan niat bawin, itu pemimpin sahabat orang desa sabikah menteri siru jenatam main janun di mana kemat temi. Karak saba warta pelgian ni ma, wiyapara warta jika ni pin bandar, hansik adiksyen karak saba we warta ab, ini karak saba we sabapati garu Said Ali Sahir Maulana mata met tu mawicin pelgian ni ma.
Honourable Speaker, yeah. I present the report of the Sectoral Oversight Committee on Business and Commerce on Intellectual Property Amendment Bill and Annual Performance Report of the Ministry of Industry and Commerce for the year 2016, which were referred to the said committee. Thank you.
Pesam Piliganima, Garu Chandima Vira Kodi Mettuma, Vachika Pilituru Apekshakan Prasna. Garu Buddhi ka patir na metuma grami ati karpindu metuma ke esi matra. Garu Padma Udeshant Gunasekara metuma. Garu Bandula Gunawardena metuma. Garu Divala Jal Sampat Sanghadana metuma ke esi matra.
Mama prasne asanava katanay.
Utra denna. Utre nang evila tino. Idripat karana.
Nah, utre atur perasnya hanya vidyanne.
Abi memang kerana mana itu garu mantri itu pasti utre jenre. Biar obat cuma atur pasan jenre, obat cuma refer kerana pura nemit cuma. Nanti ay kalian atau rawu mana kotor.
Hari.
Obat cuma ada padu.
Obat cuma utre kian.
Utre a ek dedas dasai ayway ojana angka ekasiya hatta hai. Ese sandaran buatnya naik ojana kremesan dah pratipadan winwin nanti bini. आ देखा एकदा नमस्य आसूतुने सिटा एकदा नमस्य आसूपाह दक्षवा सहा एकदास नमस्य अनुवर्षे सिटा में दक्षवा दत्त अमनुम एकमागिन इद्रिपत करती है ना एकमांग उपदमात सभागत करना आ तूना ओ अमनुम देकमागिन इद्रिपत करती बेना मूलाश्र श्रीलंका अपनायन संगवर्धन मंडले इन लबागन थी बेना आ हातर Haya O, A pernah orang lagi.
Mage, paling ni, atur perasaan garu kata naik itu bani. Me garu sababat idiri patkan ayway yojana bani. Ayway yojana wasing pratipadan bengkar la ayway sabmatakara gatta. E yojana hudu, wacana ha pralapa bawat patpelati ini ketamai at. Ini enisa obatu matat me garu sababatat besar bagi ma pemberen. Prate raja mulle hasirvi medhi. Yojana wa kalut, teka prayukku, kriyatma kebena dayak tamai ni ayway lekni te kiyawan tuhudi. Mesieluma meka garu emetuman lagi prasne akne mei. Mudal lama atyan se bising, itihase kawar dinakwat netilis. Dedas pahlawa dase dahatveniya barchaval. Me mahapolave prayukku yatartya nona yojana rahasia kidripat kerla. Anduwa baru karyaan bawat patpila tino. Ini ek krimen emetivare ayah pasuta wet patpilni. Mudal lama emetivare ayah Kerana beragam, saya think ini sah, me prayogi ke nona yojana kerana beri dewal, me ayway yojana hati ini dilipat kerana nepa kian ek pelibanda, api kauru teka tuela, මේ අයවැය සැකසන ක්‍රියාවලියට ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් මේ සභාව නොමග යවීමක් තමයි සිද්ධ වෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා ගරු කරිත්‍යල් සම්පත් සංවර්ධන මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි ඛනිජ තෙල් සම්පත් මැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු දැන් කියවෙන වතාවටද? කියවෙන වතාවට නෑ දැන් මේක දැන් අවධානය යොමුකරන විශේෂයෙන්ම පිළිතුරු දෙන්නත් ගරු ඇමතිවරුන් ඉන්න ඕනේ කියන එක අපේ අලුත් ස්ථාවර නියෝගවලත් තියෙනවා ඒක මම අවධානය යොමු කරන්නම්. ඔව්
මට සභාපතිතුමාගේ නමහා ලිපිණය
මට අහන්නේ ඒක මේ වගේ දේවල් ඉතින් ඒක අවධානය යොමු කරන්න ගමන් මම තමයි සුළු දේවල් ඒක නෑ ඒක තමයි.
උත්තර ඒවල නෑ සරල ප්‍රශ්නයක්.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු වීත හෙරත් මැතිතුමා ගරු බිමල් රත්නායක මැතිතුමා
මම අහනවා ගරු
නීතිය සාමයේ පිළිබඳ ගරු ඇමතිතුමාගේ ඇසීමට
තනායකතුමනි නීතිය සාමයේ ඇමතිතුමත් සති දෙකක් කල්ලිලා තියෙනවා.
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ගරු උදේ ප්‍රමාත් ගමන්පිල මැතිතුමා ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආතිගමති ඇසීමට
අග්‍රාමාත්‍යතුමත් සති දෙකක් කල්ලිලා තිබෙනවා.
ගරු එස් එම් මරික්කාර මැතිතුමා ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට
මං අහනවා ගරු කතානායකතුමනි
කතානායකතුමනි අධ්‍යාපන ඇමතිතුමත් සති දෙකක් ඉල්ලා තිබෙනවා.
ගරු චාර්ල්ස් නිර්මනාදන් මැතිතුමා ගරු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්පාදන ඇමතිතුමාගේ ඇසීමට
බන්ධනාගාර ඇමතිතුමත් සති දෙකක් ඉල්ලනවා.
ගරු සුනිල් හඳුන්නැත්ති මැතිතුමා ගරු ඩීවී චානක මැතිතුමා දෙවැනි වටය අංක එක ආණ්ඩු පක්ෂයේ ප්‍රශ්න අහනවද? ප්‍රශ්නය අහන්න ඕනේ නැත්නම් සභාගත ගන්න බෑ. දෙක ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා
ප්‍රශ්නය අහනවා.
පහ ගරු චමින්ද විජේසිරි මැතිතුමා ප්‍රශ්නය අහනවද? හොඳයි. ගරු ඇමතිතුමා ප්‍රශ්නය ඇහුවා.
සති දෙකක් කල්ලිලා තිබෙනවා.
හය ගරු වීති හෙරත් මැතිතුමා ප්‍රශ්නය අහනවද?
ටේබල්කා
you ready you are tabling it okay that's fine. ගරු චාල් දේවානන්ද මැතිතුමා මොකද්ද ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
තුමා අහලා තියෙන වැදගත් ප්‍රශ්නේ මේ ආයෝජනය ගැන. මේ අනුව ආයෝජනයන් වේගයෙන් අඩු වී තිබෙන බව ඔබතුමා පිළිගන්නවද? බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට පැමිණ නැති බව
නෑ පිළිගන්න බෑ. මොකද මේ ගිය
හම්බන්තොට වරා ඉවත් කරන්න
හම්බන්තොට වාරයෙන් අපිට ඇවිල්ලා තියෙන්නේ මිලියන ඩොලර් මිලියන 292ක් පමණයි. ඊට අමතරව බිලියන 1.7ක් ඇවිල්ලා
තියෙනවා. බිලියන 1.7 ප්‍රශ්නයක් මට අපි
බිලියන
වෙනම් විස්තර ලබා
දෙන්න දෙන්න. මට ඒක සභාගත කරන්න පුළුවන් ඕන නම් මගේ බ්‍රේක් ඩවුන් එකක් තියෙනවා මට මතක හැටියට.
එහෙනම් සභාගත කරන්න අපි මේක ගර්මන්තුමා. ඔව් හරි
දෙන්න පුළුවන්.
අංක 8 ඩග්ල දේවානන්ද මැතිතුමා සභාගත කරනවද? අංක 8 ඔපොසිෂන් ක්වෙස්චන් එනිබඩි ආන්සරින් නම්බර් 8
නොබඩි ඉස් ආස්කින්
අනන
අධ්‍යාපන මැතිතුමා
හොඳයි
සති දෙකක් ඉල්ලලා තියෙනවා.
19 උදේ ගරු උදේ ගමන් පිළ මැතිතුමා
ප්‍රශ්න අසනවා කතානායකතුමනි.
හොඳයි.
අපදා කළමනාකරණ මැතිතුමත් සති දෙකක් ඉල්ලනවා.
10 ගරු මහින්දානන්ද අලුත්ගම මැතිතුමා
ප්‍රශ්නේ අසනවා.
සෞඛ්‍ය මැතිතුමා සති දෙකක් ඉල්ලලා තිබෙනවා.
14 ගරු සුනිල් හඳුන්නැති මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ
අධ්‍යාපන මැතිතුමා එකටත් සති දෙකක් ඉල්ලනවා.
15 චානක ගරු චානක මැතිතුමා
වරාය
මැතිතුමා
ප්‍රශ්නය අසනවා.
වරාය මැතිතුමා
නම්බර 15 ඔබතුමා සූදානන්ද
සති දෙකක් කල්ලිලනවා ගරු කතා.
ඔව් නෑ මේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අපි
දැන් මේ මහජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු හැටියට අපිට මේ අපේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න අහන්න තමයි අපිට වෙන්නේ. නැත්නම් අමාත්‍යාංශ ගාන ගිහිල්ලා දන ගහලා තමයි ඉතුරු වැඩ ටික කරන්න වෙන්නේ. එතකොට මහජනතාවගේ ඡන්දයට නිගරු කිරීමක් වෙනවා මෙහෙම උත්තර හම්බෙන්නේ නැත්නම්. දැන් මේ මම මේ පාසලක මගේ ආසනයේ පාසල් දෙකයි තියෙන ජාතික පාසල්. ඒකේ එක පාසලක් ගැන මේ ප්‍රශ්නේ අහලා මාස 6ක් වෙනවා. අර තාම උත්තරයක් නැහැ. මේ මේක අහලා තියෙන මම මේ පාසලේ පාසුකම් වැඩ දියුණු කරන තැන සැලැස්ම ගැන. ඉතින් මේ විදිහට කරාම මේ
හොඳයි ගරු මන්ත්‍රීතුමා සඳහන් මේ කරුණ ගැන මාත් කීප විලක්ම අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි ස්ථාවර නියෝග වෙනස් කරනකොටත් අමතිවරුන්ගේ පිළිතුරු දීමට අමතිවරුන්ගේ පැමිණීමේ අවශ්‍යතාවය ගැනත් අපි ඇතුළත් කරලා දැනුම් මම මේ ගැන අධිකාරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විශේෂයෙන් දැනුවත් කළා. ඒ ස්ථාවර නියෝග අපිට ක්‍රියාත්මක විදිහට කටයුතු කරන්න වෙනවා. මගේ කනගාටුවත් ප්‍රකාශ කරන මේ විදිහට කල් දැමීම සම්බන්ධයෙන්. ඔව් ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා.
පරිකාර මන්ත්‍රීතුමා සඳහන් කරපු කරුණට අතිරේකව මා කැමැතියි දැනගන්න ඔබතුමාගෙන් ප්‍රකාශයක්. දැන් අපි ස්ථාවර නියෝග අනුමත කරලා දුන්නා. උපදේශක කාරක සභාවල් හැම අමාත්‍යංශයකටම මේකේ අනුමත කරා.
ඔව්
කවදාද මේවා පටන් ගන්නෙ?
මම කිව්වේ පුළුවන් තරම් ඉක්මනින් වැඩ පටන් ගන්න විදියට.
පුළුවන් තරම් ඉක්මනින් කියන එක ස්ථිර පිළිතුරක් නෙවෙයි. ඔබතුමා කතානායකතුමා හැටියට දවස් 30ක් ඇතුළතදී මේ කාරක සභාවල් පටන් ගන්න.
දවස් 30 කට ඊට ඉස්සර මම උත්සාහ කළේ.
ඊට ඉස්සෙල්ලා පුළුවන් නම් වඩා හොඳයි. තව දවස් 30ක් වම අවුරුදුනේ ඊට ඉස්සෙල්ලා පටන් ගන්න
කියලා. නෑ දවස් 30 කියන්නේ අවුරුදු නෙමෙයි. 10 days 30 days අවුරුද්දක් නෙමෙයි. මොකද මාලේකම්තුමා මොකද කියන්නේ?
හිතේ තිබ්බේ එකම කියන්න. මරිකාර් මන්ත්‍රීතුමාගේ ඒ අහපු ප්‍රශ්නයටත් මං හිතන්නේ ඒක හොඳ පිළිතුරක්. හැබැයි සමහරක් කලාවට මේ අපෙන් ප්‍රශ්න අහනකොට ඒ තොරතුරු ලබා ගන්න කාල වේලාවක් ගන්නවා. අපි හිතාමතා මේවා ප්‍රමාද කරන්නේ නැහැ. ඒ තොරතුරු ආවේ හැටිය අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැඳී ඉන්නවා. දැන් අද මම මගේ ප්‍රශ්නයක් තියෙන නිසා මම ආවා පාර්ලිමේන්තුවට.
නෑ ඔබතුමායි ප්‍රශ්නේ සමහර ප්‍රශ්න මාස 6 7 8
යනවා. ඒක ඒක
ඒක සාධාරණ නෑ.
පුළුවන් තරම් මම හිතන්නේ උපදේශකාරක සභාව යලිත් අපි ක්‍රියාත්මක කළොත් ඒක හොඳ.
ඒ උපදේශකාරක සභාව අපේ උත්සාහ ගන්න අපේ පාර්ලිමේන්තුවේ නමුත් බැරි වුණොත් ඒකයි මම ඉතා ඉක්මනින් කියලා කිව්වේ. එහෙම නැත්නම් 15 වෙනිදාට අනිවාර්යයෙන් පටන් ගන්නවා. ගරු ප්‍රධාන සංවිධායකතුමා ඉන්නේ.
මරික්කාර් මැතිතුමා විශේෂයෙන්ම කිව්වා මේ අධ්‍යාපන මැතිතුමාගෙන් අහපු ප්‍රශ්නයක් ගැන. මම එතුමාට සාධාරණයක් ඉටු කරන්න ඕන. අධ්‍යාපන මැතිතුමා සාමාන්‍යයෙන් හැමදාම වගකීමෙන් ප්‍රශ්න වලට උත්තර දෙනවා. අද ඒකට එතුමා කල් ඉල්ලලා තිබෙනවා.
ඔව්
මම අධ්‍යාපන ඇමතිතුමා සම්බන්ධව නෙමෙයි කිව්වේ. පොදුවේ අපිට සිදුවෙන දේ ගැන කිව්වේ. සමහර ඇමතිවරු ඇවිල්ලා උත්තර දෙනවා අපි දන්නවා. බොහෝ ඇමතිවරු කරන්නේ නැති එක ගැනයි මම කිව්වේ.
ගරු වරිද්ද නරින්ද ජයසේ ඇමතිතුමා.
කතානායකතුමනි මයින් සම්සෙන් ඇමතිතුමාගේ පිළිතුර ඊතරම් සාධාරණ නෑ. දැන් මගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම කාන්තිය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ නමයි ලිපිණයි වැටුපයි දීමනාවයි. සැරි ස්ලිප් එකක් ගත්තා නම් ඇමතිතුමා ඒක පාර්ලිමේන්තුවේ එවන්න තිබුණා. කිසිසේත් සාධාරණ නෑ. ඒ වගේම මම ඔබතුමායන් අහන්න කැමති දැන් මේ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරාට පස්සේදී අලුත් ව්‍යුහයක් හැටියට ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වලා දුන්නා. ඒ සඳහා ඒ රැස් වෙන්නට මේ පාර්ලිමේන්තු ඉඩමදි කියලා තමයි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගන්න ඕන කියලා එහෙම යෝජනාවක් ගෙනල්ලා අලුත් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්තේ. ඒ සඳහා මාසික රුපියල් ලක්ෂ 247 ගාණ වියදම් කරලා වහල තිබු ගොඩනැගිල්ලට මාස 16ක් කුලියක් ගෙව්වා. දැන් මම අහන්න කැමති කරු කතානායකතුමනි මේ ආංශික කාර්ක සභාව තාම පැවැත්වෙන්නේ මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ පරිසරය තුළ. දැන් ගොඩනැගිල්ලක් කරන් තියෙනවා ලක්ෂ 247 ගාණ වියදම්.
මම පෑදිරි ගන්න කරු මන්ත්‍රීතුමා එක දැන් ඒක අපි ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. කැබිනට් එකේ වෙන් කරලා අපිට දීපු නිසා පාර්ලිමේන්තුව කිසිම අවස්ථාවක ඉල්ලුවේ නැහැ. දෙවෙනි කරුණ අපිට මේකේ භුක්තිය බාර දුන්නේ දැන් ගිය මාසේ. ඒක පදිංචිය සඳහා සූදානම් කිරීම සඳහා දැනට නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරකට යනවා. නමුත් ඒ ඔක්කොටම වැඩි මට තියෙන ලොකුම ප්‍රශ්නය එක නෙමෙයි. ඒකේ සමාජිකයන්ගෙන් 140ක් විතර එක රැස්වීමකට සහභාගී වෙච්ච නැති අය ඉන්නවා. ඉතින් රැස්වීම තියන්න අවශ්‍ය පාසුවක් කොහරි හදලා දෙන්න පුළුවන්. නමුත් අපිට තියන්නේ සියලු දෙනාගේම සහභාගීත්වය. ඔබතුමා ගැන ප්‍රශ්න නැගීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා.
ඔබතුමාගේ නෙමෙයි වරද. අගමැතිතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ ඉතාම හදිසි කාරණයක් තමයි ගොඩනැගිල්ල අත්පත් කර ගැනීම කියලා. එමුනේ ගැන්ත කරුවන්ත කැමැතිතුමා.
නෑ එතුමාට ඕනුනේ මේ ආංශික කාර්ය සභාව ඉතායික්මනින් ක්‍රියාත්මක කරන්න. ඒ අතින් තමයි. ඔව් ඔව්. නමුත් ඒක බාර දීමටම ගිය අවුරුදු එකහමාරකට වැඩි. ඒකයි. ඒක අවධානය යොමු වෙලා තියෙනවා. හොඳයි. ඔව්.
ගෘහකාර්ය සභාවේදී මම මේක පැහැදිලි කරලම මේ කිව්වා සමහර මේ අධික්ෂණ කාර්ය සභාවල අපි විතරයි ඉන්නේ.
ඔව් ඒක තමයි. ඒක තමයි මම සඳහන් කළේ.
ඔව්.
ඒ වගේ මම ගරු සභාව දැනුවත් කරන්න කැමතියි අපි එදෙන අවශ්‍ය ගෘහ භාණ්ඩ කිසිම දෙයක් අලුතෙන් ගන්න නැහැ. අපි තියෙන ඒවා රිපෙයාර් කරලා ගන්න බලාපොරොත්තු මහජන මුදල් ඉතිරි කිරීම සඳහා. ඊළඟට මොකක්ද තියෙන්නේ? ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා යෝජනා අංක එක ගරු ප්‍රධානි
අතනකටමනි යෝජනා අංක එක ඉදිරිපත් කරමි.
සභාවෙග්ගද
හයි.
අදින ප්‍රධාන කටයුතු විෂය අංක 153 154 වෙනදනව පනත යටතේ නියෝග අනුමත කිරීමට 2 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිරාගේ සහ උපසභාපතිරාගේ පාරිශ්‍රමික හා කොමිෂන් සභා සාමගින් දීමන ප්‍රතිශෝධනය කිරීම සම්මත කිරීමට ගරු මහින්ද සමරසිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම බොහොම කෙටියෙන් මේ රෙගුලාසි ඉදිරිපත් කරන්න කැමතියි. වෙල්ලාසන්න කුඩා වාණිජ යාත්‍රා නියාමනය සඳහා වන රෙගුලාසි අංක 2017 ඇලිරක් 31 දරන 2017-5-4 නැති අති විශේෂ ගැටපත්‍රය මගින් තමයි අපි මේ රෙගුලාසි පනවලා තියෙන්නේ. මෙම රෙගුලාසි මගින් මීටර් 5කට නොවඩු සහ මීටර් 24කට නොවැඩි දිගින් යුතු සහ 100ට නොවැඩි මගින් ප්‍රමාණයක් රැගෙන යන හෝ මගින් 24කට නොවැඩි ප්‍රමාණයකට එක් රැයක් සඳහා නවතැන් පහසුකම් ලබා දෙන ශ්‍රී ලංකාවේ වෙල්ලාසන්න ජලතීරයේ කාර්යයේ නියලි සිටින භාණ්ඩ ප්‍රවාහන හා මාර්ග ප්‍රවාහන යන්ත්‍රවන වාණිජ යන්ත්‍රවන් හෝ ලාභයක් හෝ ප්‍රධානයක් ලැබීම සඳහා භාවිතා කරනු ලබන විනෝද යන්ත්‍ර නියාමනය සඳහා අවශ්‍ය නීති රීති දේශීය නීති පද්ධතියට ඇතුළත් කරන්න තමයි මේ රෙගුලාසි පනවලා තියෙන්නේ. අපි මේ රෙගුලාසි ජාත්‍යන්තර ප්‍රමිතීන් 90 තමයි සකස් කරලා තියෙන්නේ. මගේ අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වෙන ඒ නාවික ලේකම් කාර්යාලයෙන් තමයි මේ සියල්ලක්ම පිළියෙල කරලා ගැසට් කරලා අද මේ රෙගුලාසි ඉදිරිපත් කරන්න අපි දැන් කටයුතු කරලා තියෙන්නේ. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙවැනි දේවල් අපි කරනකොට අපි තනියෙන් වාඩි වෙලා මේවා හදලා ඉදිරිපත් කරන සිරිතක් අපේ නැහැ. අපි මේ ශාස්ත්‍රයට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා එයාගෙත් අදහස් ලබාගෙන ජාත්‍යන්තර ප්‍රමිතීන් අධ්‍යයනය කරලා ඒ සියල්ලක්ම පදනම් කරගෙන තමයි රෙගුලාසි හදලා අපි ඉදිරිපත් කරන්නේ. අද ඇත්ත වශයෙන්ම සංචාරක ව්‍යාපාරය විශේෂයෙන්ම විශාල වර්ධනයකට යොමු වෙන අවස්ථාවේදී පිළිවෙලකට වැඩ කිරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර ප්‍රමිතීන් 90 වැඩ කිරීමේ අවශ්‍යතාවය පැනනැගීමත් එක්ක තමයි ඇත්ත වශයෙන්ම අපි මේ රෙගුලාසි දැන් පනවලා තියෙන්නේ. ඒ නිසා මේ රෙගුලාසි පාර්ලිමේන්තුවට බොහොම සතුටෙන් මම නිර්දේශ කරන්න කැමතියි. ඒ අනුමැතියටත් ඒ වගේම ඒ සියලුම දෙනාගේ සහයෝගය අපිට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මම මේ රෙගුලාසි ඉදිරිපත් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. අයිටම් ඔබතුමා කියන්න.
153 කියවන්න. ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 153 සහ 154 යටතේ එන වෙළඳ නැව් පනත යටතේ නියෝග අනුමත කිරීමට සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ උපසභාපතිවරයාගේ පාරිශ්‍රමික හා කොමිෂන් සභා සාමාජිකයන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සම්මත කිරීම සඳහා ඉදිරිපත් කරනවා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා. ප්‍රථමයෙන්ම මේ මා කැමැති ගරු කතානායකතුමනි මේ අද දිනේ ඉදිරිපත් කරන ලබන 1971 අංක 52 දරන වෙළඳනැව් පනත යටතේ ඉදිරිපත් කරන ලද නියෝග පිළිබඳව යම්කිසි අදහස් ප්‍රමාණයක් මුලින් කියන්න. විශේෂයෙන්ම දැන් අද දිනේදී මේ ඉදිරිපත් කරන ලබන මෙම නියෝග ගරු කතානායකතුමනි කුඩා වාණිජ යාත්‍රා නියෝග කියලා තමයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම අපේ රටේ වරායාශ්‍රිතව දියුණු කරන්න තිබෙන පැති රාශියක් අපේ රටේ ඉන්න මේ ව්‍යාපාරය සම්බන්ධ අවබෝධයක් තිබෙන නාවිකයන් සහ එම සමාගම්වලට සැලකිය යුතු අවබෝධයක් තිබෙනවා. නමුත් පැහැදිලිම කාරණේ තමයි 1970 දශකයේ තමයි ලංකාවේ වෙළඳ නැව් සහ මේ වරාය සම්බන්ධ පනත් හරියාකාරව සම්මත කරෙන්නේ. අපේ දැනීමේ හැටියට මේ අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ මේ වෙළඳ නැව් සහ ලංකාවේ වරායාසිත අනිකුත් කටයුතු දියුණු කිරීමට අවශ්‍ය කරන නීතිමය සහ ආයතනික ව්‍යුහයන් දියුණු කරලා යාවත්කාලීන කරලා නැහැ. ඒ නිසා විශාල වශයෙන් ලංකාවට ලබාගත හැකි ආදායම් වරායක් වශයෙන් ලබාගත හැකි ආදායම් අලුතෙන් පටන් ගන්න පුළුවන් කර්මාන්ත විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ ඒවා විශාල ප්‍රමාණයක් මේක නිසා හිමි වී තිබෙනවා. දැන් මේ අද දිනයේදී ඉදිරිපත් කරන මේ කුඩා වාණිජ යාත්‍රා නියෝග නමින් හඳුන්වන මේ නියෝග ගත්තොත් එහෙම මේක ගැසට් පත්‍රය ඇත්තම 2017 මැයි මාසේ දෙවනිදා හිටපු වරාය හා නාවික කටයුතු ඇමතිවරයා විසින් තමයි සකස් කළ තිබෙන්නේ. ඒ අනුව මේ නාවික කටයුතු සම්බන්ධ විශේෂයෙන්ම මේ කුඩා වාණිජ යාත්‍රා සමහර ඒවා මොනවාද සංචාර කරමුළු වලින් පාවිච්චි කරන ඒවා සමහර ඒවා බංකරින් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා විවිධාකාර ඒවා මේවා සම්බන්ධ යම්කිසි රෙගුලාසි ප්‍රමාණයක් සකස් කිරීම අවශ්‍යයි කියන එක සම්බන්ධ විවාදයක් නෑ. නමුත් දැන් ගරු ඇමතුමා මේ පිළිබඳව කිව්වා සාකච්ඡා කළා තමයි ඉදිරිපත් කරේ කියලා මම ගරු ඇමතුමාට එවනවා. මං හිතන්නේ ඇමතුමාගේ ලේකම්වරයා සමග මේ සම්බන්ධව කතා කරලා තිබුණා ඕෆ් පෝට් සර්විස් බෝට් ඕනර්ස් ඇන් ඔපරේටර්ස් කියන සංවිධානයෙන්. එතකොට ඔවුන් මං හිතන්නේ මේ ළඟදී මා දැක්කා පුවත්පතකත් පළ කරලා තිබුණා ලංකාවේ මේ වරායාශ්‍රිත කටයුතු වල කොහොමද ඒ අනපනත් සහ ආයතනික ව්‍යුහයන් දියුණු වෙන්න ඕනේ කියලා හේතු රාශියක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් ගරු කතානායකතුමනි මට ඔවුන් වෙලා තිබෙන ලිපිය තිබෙන මම ඒක හැන්සාට් කරනවා. ඔවුන් පැහැදිලිව කියා සිටින්නේ මේ අද දිනේදී සම්මත කරන්න යන නියෝග එම සංවිධාන සමග සාකච්ඡා කරලා රටේ එම සංවිධානවල තියෙන පුද්ගලික අවස්ථාවට පමණක් නෙමෙයි රටේ අනාගත අවස්ථාවන්ට අනුව සකස් කළ නැහැ කියන එක තමයි එම අය පැහැදිලිව මේ ලිපියෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මම මේක ඇමතිවරයාට යවනවා මේ එම ඕෆ් පෝට් සර්විස් බෝට් ඕනර්ස් ඇන් ඔපරේටර්ස් සංවිධානයෙන් ගෙවන ලද ලිපිය. ඒ වගේම ඔවුන් පැහැදිලිව කියන දේ තමයි දැන් මේ රෙගුලාසි මම උදාහරණයක් කියන්නම්. මේ රෙගුලාසි වලත් මේ සංවිධානයෙන් ඉදිරිපත් කරන තර්කත් අතර තියෙන එක දෙයක් තමයි දැන් මේකේ කරු කතානායකතුමේ දාලා තිබෙනවා යාත්‍රාවක් ක්‍රියාපදිංචි කරන්න අවශ්‍ය කරන අවශ්‍යතා රාශිය. ඒක වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා නැත්නම් කලින් කියන විදිහට නම් මම හිතන්නේ රෙජිස්ට්‍රාර්වරයා විදියට ගොඩාක් දේවල් තියෙනවා. ඒක අවශ්‍යයි. හැබැයි 6 වෙනි කොන්දේසි එහෙම තියලා 7 වෙනි එකේ මෙහෙම තියෙනවා. මෙහෙම තියෙන මොකද්ද? එසේ වුවද අයදුම්කරුවෙකු හට ඔහු අයදුම් කරන අවස්ථාවේදී හෙට දක්වන ලද සියලු ලේඛන සැපයීම නොහැකිව හෝ එම ලේඛන සැපයීමට අපොහොසත් වීම අයදුම්කරුගේ වැරැද්දක් හේතුවෙන් සිදු නොවූ බවට නැව් රෙජිස්ට්‍රාර්වරයා විසින් සෑහීමට පත්වීම මත ඒ වෙනුවට නැව් රෙජිස්ට්‍රාර්වරයා විසින් අවශ්‍යයි සලකනු ලබන වෙනත් යම් අදාළ ලේඛන සැපයීමට අයදුම් කරන නියම කිරීමට හෝ එම සැපයීමේ අවස්ථාවයන් අයදුම්කරුවෙන් නිදහස් කිරීම සහ මාස 3ක කාල සීමාවක් සඳහා తాවකාලික ලියාපදිංචි සහතිකයක් ලබා දීමට බලය දීලා තිබෙනවා. දැන් මම මේක මේ හරිම තාක්ෂණික වචන නිසා මේවෙන් සරල අදහස එන්නේ නැහැ. මේ මොකක්ද කියන්නේ? මේක තියෙනවා කරු කතානායකතුමනි සම්පූර්ණ කළ යුතු මේ ෆෝම් එක ගත්තත් ලොකු එකක් කොන්දේසි 25ක් 24ක් වගේ තිබෙනවා. ඒ 24 එහෙම දාලා ඒ අතර එක වගන්තියක් තියෙනවා ඉතාමත්ම ඒ කියන්නේ නැව් රෙජිස්ට්‍රාර්වරයාට මේ ලේඛන වලින් අනිවාර්යයෙන්ම මේ නිශ්චිත කරප එකක් දෙකක් නෙමෙයි. මේකෙන් ඕනම එකක් සම්බන්ධව එක ඉදිරිපත් කරගන්න බැරි නම් ඒ සම්බන්ධව ඔහුට අභිමතය දීලා තිබෙනවා. දැන් මම මේකෙන් වෙලා තියෙන දේ තමයි දැනුත් මේ නාවික කටයුතු සම්බන්ධ මේ ව්‍යාපාරික සමාගම මේ එකක්වත් මේ පුංචි පෙට්ටි කඩ නෙමෙයි. කවුරුත් වරාය වගේ එකක් එක්ක ඉන්නේ නැහැ ව්‍යාපාරවලට නිකන් අනාබෝධයෙන් විශාල දැනුමක් සහ විශාල ප්‍රාග්ධනයක් සහිත මා දන්නා තරමේ මේ ලංකාවේ මේ කටයුතු සම්බන්ධල ඉන්න හැම කෙනෙක්ම ගත්තොත් ගරු කතානායකතුමනි විදේශීය නැව් සමාගම්වල විදේශීය වරායන්වල සුවිශාල කාලයක් කටයුතු කරලා තමයි නැවත දැන් ලංකාවේ මේවට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ අය කවුරුවක් නිකන් අර පොඩි බබ්බු නෙමෙයි. දැන් ඔවුන් කියන දේ තමයි මට එවලා තියෙන ලිපි අද දිනය සහිතව ඔවුන් කියන දේ තමයි මේ නැව් අධ්‍යක්ෂකවරයාට තමන්ට ඕන පරිදි මේ ආකාරයට ලයිසන් දෙන්න හෝ නොදෙන්න ලයිසන් දෙන්න හෝ නොදෙන්න කොන්දේසි පනවා ගැනීම ඇතුලේ දැනටත් අපි දන්නවා වරායක වමට පස්සේ අපිට මූද වගේ මතක් වෙන්නේ දූෂණය මූද තරම් විශාල දූෂණයක් මේ වරාය ආශ්‍රිත දේවල් වල තිබෙනවා ඒ නිසා ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා ඕන් පැහැදිලිව කියනවා මම ගරු ඇමතුමාට කියවන්නම් ඕන් වෙනද ලිපියේ මූලික කරුණු ප්‍රමාණයක් ඔය ඔබතුමාට ඔප ලිපියෙත් ඒ කරුණු රාශියක් තිබෙනවා එකක් තමයි ඔවුන්ගේ පළවෙනි තර්කය තමයි මේ සම්මත කළද නියෝග ලංකාවේ සම්මත කරන්න අවශ්‍ය කරන නීතිමය තත්ත්වය නේද උදාහරණයක් වශයෙන් ඔවුන් මතු කරන දේ තමයි ස්මෝල් කෝස්ටල් වෙසල්ස් රෙගුලේෂන් කෝඩ් රෙගුලේෂන්ස් ඉන්න කෝඩ් නේම් SCV කෝඩ් අන්පබ්ලිෂ් කිය. ඔවුන් කියන්නේ මේක තියෙන්නේ අධ්‍යක්ෂකවරයාගේ ලාච්චුවේ ඒක පබ්ලිෂ් කළා නෑ කිය. ඒ නිසා පැහැදිලිවම මේ සංවිධාන රාශියක් විසින් ඉල්ලා හිටන දේ තමයි ඔබතුමා මේ සංවිධාන සමග සාකච්ඡා කළා ඔවුන් කියන්නේ කිසිසම මේ රෙගුලේෂන්ස් හදන්න එපා කියලා නෙමෙයි ඔවුන් කියන්නේ රෙගුලේෂන්ස් හදන්න ලංකාවේ මේ කර්මාන්ත ඉස්සරහට යන්න පුළුවන් විදියට සහ මේ දූෂණය අවම කරන්න පුළුවන් වෙන විදියට ඒ වගේම ලංකාව අනාගතයට දැන් මම මේ සංවිධානයේ පුළඳ වාර්තාව බැලුවා සිංගප්පූරු වරාය ගත්තොත් දරු කතානායකතුමනි සිංගප්පූරු වරායට අපි හිතන්නේ වැඩිපුරම එන්නේ මේ බඩු ගෙනියන කන්ටේනර්ස් කියලා. මම බැලුවා එම වාර්තානුව සිංගප්පූරු වරායට ගිය අවුරුද්දේ 130,000ක් පමණ වෙසල්ස් ඇවිල්ලා තියෙනවා. 130,000න් 45,000ක් කළ තියෙන්නේ පැසෙන්ජර් වෙසල්ස්. මගී ද ලංකාවට දාලව ගත්තොත් ඒවට අදාළ අඩු ගානේ මගී හරි පර්යන්තයක්වත් මා දන්න තරමින් කොළඹ වරායේ නැහැ. ඒවට අදාළ කරන පහසුකම් ඇති කරන්න ඒවට අදාළව ලංකාවේ ව්‍යාපාරිකයන් දේශීය හරි විදේශීය හරි දියුණු කරන්න ඉස්සරහට ගන්න අපිට පේන්නේ කිසිම වැඩපිළිවෙලක් තියෙනවා කියලා. දැන් මේකේ ඒ නිසා මේ සංවිධානය විසින් දිගටම ඉදිරිපත් කරන දේ තමයි පබ්ලිෂ් කර පළ කරපු නැති තමන්ගේ ලාච්චුව තියාගෙන ඉන්න මේ පුද්ගලයෙක් ගැන කියනවනේ මම දන්නේ නැහැ අධ්‍යක්ෂකවරතුමා කවුද කියලා. මට අදාළත් නැහැ. පළ කරපු නැති ප්‍රසිද්ධ කරපු නැති SCV කෝඩ් එකක් පාවිච්චි කරගෙන විශාල වශයෙන් මෙතන අකටුතුකම් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔවුන් ඇත්තටම ඉල්ලා සිටින්නේ ඔබතුමාගෙන් අද දිනේදී මේක වාද විවාද කරලා කරාට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගෙන් මේක සම්මත කරන්න කරන්න කලින් එම සංවිධාන සමග විශේෂයෙන්ම මම ඔබතුමාට එලිපි එව්වා. ඔවුන් සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ කම්ප්‍රෙහෙන්සිව් ප්ලෑන් එකක් මම දැක්ක තිබෙනවා. එහෙම තීන්දුවකට එන්න කියලා. මොකද මේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි මීට මාස 3කට පමණ කලින් මේ මෙහෙම පාර්ලිමේන්තුවේ නායකත්වයට මේක එනවා.
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසෙන්ඩ පැමිණුණේ නැත.
මීට මාස 3කට කලින් පවා මේ පිළිබඳව සාකච්ඡා කරමු නිසා මා දන්නවා. නිසා මේ අද දිනේදී මේ පනත මේ නියෝගන නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා මම විශේෂයෙන් මේ ලිපිය ගැන කරුණු කීපයක් කියන්න කැමතියි මගේ කතාවේදී. එකක් තමයි වුන් පැහැදිලිව කියනවා ගෞරව ඇමතුමනි ඔබතුමා මේ සම්බන්ධය අහුම්කම් දෙනවා නම් current minister of shipping as it is totally against the law of this country due to the reasons given below especially it is apparent that the then minister has been misled by the director general of merchant shipping which does not contain the required regulations which are otherwise made into small coastal vessels regulation in a code name, SCV code, unpublished and kept in the drawers of DGMS only to wield. These regulations have been made by the minister only on the advice on the Director General of Merchant Shipping, who has no authority to make regulations. Second, the said regulations are disputing the currently valid two ordinances, namely Boats Ordinance of 65 and Mast Attendance Ordinance of 1900, both of which are currently valid. Third one, a regulation gazetted by the minister cannot supersede the ordinances passed by the parliament which are enactments. Fourth, the small boats below 24 meters operated in the country in Sri Lankan ports by such boat operators are not required to register them under merchant shipping regulations. Fifth one, it is not possible to enforce merchant shipping regulations on boats licensed under Boats Ordinance or Mast Attendance Ordinance. මම හිතන්නේ කරු මීට වඩා මම මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ පැහැදිලිවම ඔබතුමා දන්නවා මේවා එක පැත්තකින් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක්ට ලොකු ආබෝධයක් තිබෙන ව්‍යාපාර නෙමෙයි. ඒ වගේම අපිට පැහැදිලිව පේනවා මම ඉතාම අතිවිශාල ආදායමක් ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒ නිසා මම ඇමතිතුමාට ඉදිරිපත් කරනු ලැබුවා මේ මෙම ව්‍යාපාරිකයන්ගේ මේ සමාගම් වල අයගේ ඉල්ලීම ඔවුන්ට දැනුම් දුන්න ඔබතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සමගත් මේ සම්බන්ධව සාකච්ඡා කළ බව. නමුත් ඊයේ දිනේ මේ පිළිබඳව මම විසින් ඔවුන් සමග නැවත කතා කරාදී තමයි ඔවුන් දැනගත්තේ ඇත්තටම අද දිනේදී මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා කියන එක. ඒ නිසා මේ පිළිබඳව තිබෙන අදාළ ආයතනත් සමග සාකච්ඡා කරලා අදාළ මේ ව්‍යාපාරය කරන්නේ ඔබතුමා නෙමෙයි ශ්‍රී ලංකා ආණ්ඩුව නෙමෙයි ඔබතුමා කතාවෙදි කරන්න මම හිතන්නේ මට පැහැදිලි කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ පැහැදිලි ඔබතුමා කතාවෙදි කරන්නම තුමා මට පිළිතුරු කතාව කරනවනේ මගේ ප්‍රධාන ඉල්ලීම තියෙන්නේ නෑ මට මගේ වෙලාව අවශ්‍යයි ඒ නිසා නෑ ඔබතුමා කතාවෙදි කරන්න මේකෝලන් ඉදිරිපත් කරන දේ මං හිතන්නේ මේ නිකන් මෝඩය කියලා ඒ වගේම ආණ්ඩුවෙන් මොනවත් සහනාධාරයක් බලාපොරොත්තු වෙනවා කියලා ඒ වගේම මං කිව්වා මම මගේ කතාවෙදි දැන් කිව්වා ඒක ඒක අර්ජුන රණතුංග කලේ කියලා ඒගොල්ලන් ඩිරෙක්ටර් ජෙනරල් සම්බන්ධව නෙමෙයි ඩිරෙක්ටර් ජෙනරල් සම්බන්ධව නෙමෙයි අදාළ ඇමතිවරයා සමග තමයි සාකච්ඡාව ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා අද දිනේ ඔබතුමා මේක සම්මත කරාට පස්සේ ඒ මිනිසුන්ට එක වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඔව් ඒගොල්ලන් ඒක අර්ජුන රණතුංග ගරු නියෝජ්‍ය කතාකාරක සභා සභාපතිතුමනි ඔවුන්ට අර්ජුන රණතුංග ඇමතිවරයා මේ කරපු දේ සම්බන්ධ ගැටලු නිසා තමයි ඔවුන් මෙහෙම සංවිධානයක් විදිහට මේ සම්බන්ධ විශාල වශයෙන් ලියලා දැනුවත් කිරීම කරලා කොන්ෆරන්ස් කියලා මහ විශාල වැඩ කොටසක් කළා තිබෙනවා. ඉතින් දැන් ඔබතුමා පත්තලා මාස කීපයයි.
ඉතින් මං සූදානම් ඒගොල්ලෝ හැම වෙලෙම කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒ නිසා
මම ඒගොල්ලෝ ගෙන්න ගන්නකෝ කතා කරගෙන.
ඒක නිසා ඔබතුමා ඒකට අහුන්කම් දෙන්න කියලා ඉල්ලීම මම කරනවා. මොකද පැහැදිලිව මෙතන උන් පැහැදිලිව චෝදනා කළා තිබෙනවා. අදාළ පුද්ගලයා ගැන නෙමෙයි මම කියන්නේ. මම දන්නව නිලධාරියා කවුද කියලා. පැහැදිලිවම මෙතන විශාල වශයෙන් මේ ලියාපදිංචි කිරීම වලදී වංචා දූෂණ සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූල වෙන පරිදි ලංකාවේ මේ නීති රීති සකස් කරන්න ආයතනික විභාග සකස් කරන්න කියන එක. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේදී මේ නාවික වෙළඳ නියෝග පිළිබඳ කතාව අතරේ මම හිතුවා විශේෂයෙන්ම අද දිනේදී රටේ වැඩි සාකච්ඡා කරලක් කළා තිබෙන මේ ජාතිවාදී ගැටලුව සම්බන්ධවත් යම්කිසි අදහස් දැක්වීමක් කරන්න ඕන කියලා මොකද අපිට මේ විදිහට ගියොත් අපිට නැව් වලින් තමයි කණ්ඩ වෙන්නේ රටක් වශයෙන් ගත්තොත් මේ ජාතිවාදී தত্ত্বය අපි පහුගිය සතියක් විතර තිස්සේ දකිමින් සිටින ජාතිවාදී தত্ত্বය දිගටම අඩුවීමකින් තොරව වර්ධනය වෙන தত্ত্বයක් ඇති වෙලා තිබෙන බවක් දැනනවා දැන් අපි දන්න තරමේ ඊයේ බේරුවල ප්‍රදේශයේ කඩ දෙකකට පහර දීලා තිබෙනවා. ඒ වගේම අද දිනේදී තවත් එවැනි දේවල් සිදුවීමට નિયમિત බව යම් යම් පුද්ගලයන් කතා කරලා අපිට දැනුවත් කරනවා අහවලාට කියන්න පොලිසියට කියන්න අහවලාට අහවල් දැනුවත් කරන්න කියලා. ඒ නිසා ගරු නියෝජකාරක සභාපතිතුමනි මම හිතුවා රටක් වශයෙන් දැන් මේ වෙළඳ නියෝග මත වුණත් සංචාරකයන් ලංකාවට දැන්ටත් එන්නේ නැහැ. මොකද රටේ සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය නතර කරලා තියෙනකොට සම්පූර්ණයෙන්ම ලංකාවේ මහා විශාල ජාතිවාදී තත්ත්වයක් ඇතිලා තියෙනවා කියලා ලෝකෙ තියෙන සියලුම මාධ්‍ය වාර්තා කරනකොට ලංකාවට LTT සංවිධානය අවුරුදු ගානකදී කරපු හානිය මේ සතියේදී ඒ ජාතිවාදී තත්ත්වයන් නිසාම ඇති වෙනවා. ඒ නිසා මම හිතුවා ඒකනත් යම් අදහස් ප්‍රමාණයක් කියන්න ඕන කියලා. මොකද අද ඒ සම්බන්ධව යම් කිසි සංවේදී දවසක් වටපත් වෙලා තියෙන නිසා. ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ ජනතාව පහුගිය අවුරුදු 15 ඇතුළතදී මේ අවුරුදු 2000 ඉඳලා 2015 කියන අවුරුදු 15 ඇතුළතදී අපේ රටේ ජනතාව මේ රටේ පාලකයන්ට විශාල අවස්ථා තුනක් ලබා දුන්නා මේ රට එක තැනකට ගෙනල්ලා ඉස්සරහට ගෙනියන්න. එකක් තමයි 2004 සුනාමි. 2004 සුනාමියේදී අපි දැක්කා අපිට විනාශයක් වුණාට මුළු රටම සිංහල දෙමළ මුස්ලිම් බේදයෙන් තොර එකතු වුණා. එකතු වෙලා යම්කිසි රටක් වශයෙන් ඉස්සරහට ගෙනියන්න කියලා අවස්ථාවක් රටේ නායකයන්ට හදලා දුන්නා. යම්කිසි ඒක මානසිකත්වයක රට ගාවා. නමුත් අපි දන්නවා එවකට හිටපු විශේෂයෙන්ම ජනාධිපතිවරිය සහ ඒක හිටපු උද්දච්ච පුද්ගලයන් දේශපාලන නායකයන් ඒ අවස්ථාව සහමුලින්ම අතහැරලා සම්පූර්ණයෙන්ම ඒ සුනාමිය රට විනාශ කරන රට බෙදෙන තත්ත්වයට පත් කළා. ඊට පස්සේ 2009 යුද්ධය අවසන් වීම පස්සේ මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව මා කියන්නේ රටේ සියලුම දෙමළ ජනතාවත් ඒක හැඟීමෙන් ඒ හැඟීමෙන්ම හිටියා කියලා. නමුත් 2009 පස්සෙත් සාතිශය බහුතරයක් ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යම්කිසි අවස්ථාවක් දුන්නා රටම යම්කිසි තැනකට ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න. හැබැයි අපි දන්නවා ඒකත් විනාශ කරගත්තා ඔහු බල ලෝභයට ගිහිල්ලා. ඊට පස්සේ 2015 එතරම්ම ශක්තිමත් නැතත් මේ රටේ අවුරුදු ගානකට පස්සේ දේශපාලනඥයන්ගේ හයියෙන් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හයියෙන්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හයියෙන්වත් නෙමෙයි මේ රටේ අතිශය බහුතරයක් ජනතාව එකතු වෙලා ඒ රාජපක්ෂ පාලනය පළද්දලා යම්කිසි ජනවරමක් ගෙනත් දුන්නා ජාතිවාදයෙන් පෞල්වාදයෙන් තොරව රට ඉස්සරහට ගෙනියන්න කියලා. ඒ ජනවරමත් මේ පාලකයන් විසින් අද කාබාසිනියා කළා තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි අපේ රටේ ජනතාව අවුරුදු 15ක් ඇතුළතදී ඇත්තම ගත්තොත් අවුරුදු 15ක් නෑ අවුරුදු 13ක් ඇතුළතදී ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථා තුනක් මේ නායකයන්ට ගෙනත් දීලා තියෙනවා රට එක තැනකට ගෙනල්ලා රට ඉස්සරහට ගෙනියන්න කියලා. හැබැයි මේ තුන්ගොල්ලෝ මේ නායකයන් පෙන්ලා තියෙන දේ තමයි ඔවුන් අසමත් කියන එක උන්ට බෑ කියන එක කොපමණ අවස්ථාව ගෙනත් දුන්නත් රට අඟලක්වත් ඉස්සරහට ගෙනියන්නේ. දැන් ඒ නිසා මේ ඇතිලා තිබෙන ජාතිවාදී තත්ත්වය ඔබතුමා දන්නවා මේ ගැන ගොඩක් අය කතා කරලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම සිංහල ජනතාව තුළ සිංහල බෞද්ධ ජනතාව තුළ විශාල මානසික බයක් ඇති වෙලා තිබෙනවා රට බෙදෙන්න යනවා. ඊට පස්සේ කොටි සංවිධානය නැගිටලා තියෙන්නේ සිංහල ජාතිය වඳ වෙනවා. ඒ වගේම බෞද්ධ සිද්ධස්ථාන ඔක්කොම දැන් විනාශ වෙනවා. රට ඉවරයි. මෙහෙම විශාල බියකට ඇත්තටම සිංහල ජනතාව පත්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් අර ජාතිවාදී කියලා අපි හඳුන්වන සිංහල ජන කොටස් පමණක් නෙමෙයි ක්‍රියාකාරීව ජාතිවාදයට යන පමණක් නෙමෙයි සාමාන්‍ය සිංහල අයගෙන් අහුවොත් වැඩිපුර පිරිසකගේ ඔළුවේ තුල තිබෙන දේ තමයි රට ඉවරයි. රට බෙදෙන්න යනවා. රටේ දැන් සිංහල ජාතිය වඳ වෙනවා. මේක තමයි ගරු සභාපතිතුමනි සිංහල ජනතාව තුළ ඇතිවලා තිබෙන විශාල දැඩි මානසිකත්වය. දැන් එතකොට ඒ මානසිකත්වයට අදාළ කරන සිද්ධි අපි ගත්තොත් එහෙනම් රට බෙදෙන්න යනවත් LTT සංවිධානය නැගිටලත් බෞද්ධ සිද්ධස්ථාන විශාල වශයෙන් ලංකාව විනාශ වෙනවත් සිංහල ජාතිය වඳ වෙනවත් මේව සම්බන්ධ කරුණු කාරණා සිදුවීම් වශයෙන් ගත්තොත් මේව ගැන කියන්න සමහරවට කිසිම දෙයක් කියන්නේ නැහැ. සමහරවට තියෙනවා සමහර උදාහරණ. මොකද අපේ රටේ තාම සිංහල ජාතිවාදයක් දෙමළ ජාතිවාදයක් මුස්ලිම් ජාතිවාදයක් තියෙන නිසා සමහර දේවල් වලට තියෙනවා. නමුත් හුඟක් දේවල්ට දාලාගත්තොත් මුකුත්ම නිශ්චිත සාධක නැහැ. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් පහුගිය දවස්වල අපි දැක්ක අම්පාරේදී ද වඳ පෙති කියලා තමයි මේ ගැටුම පටන් ගත්තේ. දැන් සිංහල බෞද්ධ තරුණයෙක් මුස්ලිම් කඩේකට ගිහිල්ලා හරක් මස් කන්න ඉල්ලලා හරක් මස් නැති වුණාට පස්සේ කුසියේ තිබිච්ච කෑමකේ තිබිච්ච කෑමවල වඳ පෙති තිබ්බා කියලා තමයි මහ විශාල ජාතිවාදී ගින්නක් පටන් ගත්තේ. එතකොට මං හිතන්නේ මේ තරුණයාට වර්ණන්දතාවයේ තියෙන හේතුවක් නෑ. රස පරීක්ෂකවරයා කියලා තියෙනවා ඒකේ ඇති වඳ පෙත්තක් නෙමෙයි ඒක මොනවාද පිටිගුලියක් කියලා. නමුත් ඒ පිටිගුලිය ඇතුලේ වඳ පෙති දැක්කේ කොහොමද? මම හිතන්නේ ඈක සැලසුම් සහගතව හිතාගෙන ගියා කියලා. එතකොට වෙලා තියෙන දේ තමයි කරු සභාපතිතුමනි මිනිසුන්ගේ ඔළුවේ විශාල බියක් ඇති කරලා තිබෙනවා, විශාල මානසික තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. මෙහෙම දේවල් වෙනවා කිය. එතකොට පහුගිය අවුරුදු 12ක් තිස්සේ, පහුගිය අවුරුදු 5ක් තිස්සේ විශේෂයෙන් ඔබතුමාට අපි කියන්න ඕන මේ බීතිය මේක ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මම මට වෙලා තිබුණා මම හරියට කියන්න. මේකක්වත් කරු සභාපතිතුමනි සාමාන්‍ය මිනිස්සු තුළ ඕන කෙනෙක් අහලා තමන්ගේ අද්දකීම මොකද්ද කියලා. දැන් මුස්ලිම් සිංහල ජාතිය වඳ වෙනවා, සිංහල බෞද්ධ පන්සල කැඩෙනවා, අරව මෙව කියලා කියන අයගෙන් තමන්ගේ සාක්ෂියක් අහන්න බලන්න. එහෙම සාක්ෂියක් නැහැ. හුඟක් ඒව තිබෙන්නේ. අපි දන්නවා අන්තවාදයක් තියෙනවා. මේ ජාතිකත්වයන් තුනේ අන්තවාදයක් තිබෙනවා. ඉතාම සුළුවෙන් තියෙන. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? සිංහල ජනතාවගේ මනස, සිංහල බෞද්ධයන්ගේ මනසේ ඇති කරලා තිබෙනවා මහ විශාල හානියක් වෙමින් තිබෙන්නේ කියලා. ඔවුන් එකට බයෙන් ඉන්න කරු සභාපතිතුමනි. ඔවුන් එකට බයෙන් ඉන්නවා. ඒ නිසා ඒ බය වෙච්ච මිනිස්සුන් ඕන දෙකට රවට්ටන්න, ඕන දෙකට අල්ල ගන්න ලේසි. ඒ නිසා තමයි දබතුමා දන්නවා. ඒ නිසා තමයි මොනවාද වඳපෙත්ත ප්‍රශ්නේ උනේ. දෙතර කවුරු ප්‍රශ්න කරන්න යන්නේ නැහනේ සිංහල මිනිහා මොකටද මොනවාද හරක් මස් කන්න ගියේ කියලා. මොකද ඔය සිංහල බෞද්ධ කියලා කතා කරන අය ගොඩක් අය හරක් මස් කෑමට විරුද්ධයි. ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි මේ අවුරුදු පහක් විතර තිස්සේ අපේ රටේ ඇති වෙන්න පෙට්‍රල් වක් කරලා තිබෙනවා. ඇති වෙන්න මේ මහපොළොව ජාතිවාදී අදහස් වලින්, ආගම්වාදී අදහස් වලින්, සිංහල ජාතිවාදීත් එහෙමයි, මුස්ලිම් ජාතිවාදීත් එහෙමයි, දෙමළ අඩුයි. මොකද යුද්ධය පරදිච්ච නිසා මේක සම්පූර්ණයෙන් පොඟවලා තිබෙන කරු සභාපතිතුම. හැබැයි මම ඔබතුමාට බලන්න. දැන් මේ හැබැයි මේ ජාතිවාදී පත්තේ තිබ්බට ඒක විශාල පරිමාණයේ ප්‍රහාරයන් බවට පත්ුනේ අඩුවේ. ඔබතුමා දන්නවා අපේ රටේ 2009 අවසාන වෙනකම්, 2009 අවසාන වෙනකොටත් මේ රටේ මුස්ලිම් ජනතාව හිටියා. මුස්ලිම් මිනිස්සු ওই විදිහටම පල්ලි හැදුවා. පල්ලිවල ඒගොල්ලන්ගේ ආගමික කටයුතු කළා. සිකුරාදාට ඒ වතාවත් කළා, බිස්නස් කළා. 2009 යුද්ධ අවසන් වෙනකම් අපි දැක්කා ඊට මෙහෙම මේ ආකාරයේ කිසිම ප්‍රශ්නයක් මතුනේ නැහැ. 2009 වෙනකම්ම ඒක යුද්ධයත් එක්ක විශේෂයෙන් LTT සංවිධානයයි සමහර රටවල දෙමළ ජනතාවටත් එරෙහිව තමයි ඒක තිබුණේ. හැබැයි 2009 පස්සේ පාලකයන්ට මුකුත් වෙන මාතෘකාවක් නැති වුණා. ඒ නිසා කරු සභාපතිතුමා බලන්න 2010 ජනාධිපතිවරණ ප්‍රතිපලයෙන් පස්සේ, ඡන්ද ප්‍රතිපලවලින් පස්සේ තමයි නැවත වතාවක් අපේ රටේ අපි අහලා තිබෙච්ච නැති ප්‍රශ්නයක් වෙච්ච හලාල් ප්‍රශ්නය මතු කරගෙන ජාතිවාදය ඇති වුණේ. ලෝකෙම මුස්ලිම් මිනිස්සු හලාල් විදිහට කනවා කියන එක මේ රටේ තිබිච්ච දෙයක්, ලෝකෙත් තියෙන දෙයක්. හැබැයි ඒක ප්‍රශ්නයක් කළා. මොකද්ද මේ කරන්නේ? සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර වෙනස්කම් තිබෙනවා. අපි පිළිගන්නවා අපි අතර වෙනස්කම් තිබෙනවා. සංස්කෘතික වශයෙන් බොහොම සීමිත වෙනස්කම් ප්‍රමාණයක් තිබෙනවා. මේ වෙනස්කම් ලෙස ගන්න නැතුව මේ වෙනස්කම් ප්‍රශ්න බවට පත් කරනවා දේශපාලනය විසින්. 2010 වෙනකන් හලාල් ප්‍රශ්නයක් කරලා තිබුණ නැතුව 2010 ජනාධිපතිවරණ ඉවර වෙලා අක්කුණාට පස්සේ හලාල් ප්‍රශ්න වෙන්නේ කොහොමද? ගරු සභාපතිතුමා මම පැහැදිලිව කියනවා, මම කියන්න යන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා ඍජුව ගිහිල්ලා අහවල් ජාතිවාදයක් දා මෙහෙම මේ ජාතිවාදයට උදව් කරා කියලා. නමුත් අපි ඊට පැහැදිලිව පේනවා මොකද්ද මේ තියෙන්නේ. මේ 2010 පස්සේ ඒ හලාල් ප්‍රශ්නේ ඇතුලේ නිකන් නෙමෙයි, බෞද්ධ අන්තවාදී සංවිධාන අපි දන්න තරමින් දේශපාලන නායකත්වයෙන් සමහර හමුදාවට නිගාතන කණ්ඩායම් යොදාගෙන හැදුවා. ඒක තමයි ඇත්ත. එහෙම තමයි අද ඔය අන්තවාදී බෞද්ධ සංවිධාන හැදුණේ. ඒවා නිකන් ඇති වුණා නෙමෙයි. ඊට පස්සේ ඒකෙන් තමයි 2011 ඉඳන් සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් විරෝධය හැදුවේ ඒකට උදව් වෙන මුස්ලිම් අන්තවාදී භාවිතාවකුත් තිබෙනවා. හැබැයි මේ මුස්ලිම් අන්තවාදයේ වැඩිම හානි කරන්නේ තවම අපේ රටේ. මම වක්කීමේ කියනවා මුස්ලිම් අන්තවාදයේ වැඩිම හානි ලක් කළා තිබෙන මුස්ලිම් ජනතාව. අපේ රටේදී වැඩිම හානි ලක් කළා තියෙන මුස්ලිම් ජනතාව. අඩු වයසෙන් දරුවන්ට විවාහ වෙන එකට විරුද්ධව කතා කරන එක මුස්ලිම් නායකයෙක් අපිට පේන්නේ නැහැ ගඩු සභාපතිතුමනි. ලංකාවට ඉස්ලාම් ආගමේ ආගම වෙනුවට අරාබි සංස්කෘතිය කර තියාගෙන පටවන්ගෙනකොට ලංකාව නිදහස් ලංකාවේ ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට කාටත් ඉගෙන ගන්න සමාන අයිතිවාසිකමක් තිබෙද්දී ලංකාවේ කාන්තාවන්ට යම්කිසි දකුණු ආසියා අනිත් කාන්තාවන්ට යම්කිසි අයිතිවාසිකමක් තිබෙද්දී ඒවා උල්ලංඝනය කළා අපිට දුක හිතෙනවා මෙතන සමහර මුස්ලිම් දරුවෝ පාසල් දරුවෝ එනවා මූණ වහගෙන පාර්ලිමේන්තුව බලන්න මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීන් අහලා තියෙනවා ඕගොල්ලෝ අඩුගානේ මේකට විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි? ඇයි මේකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඒ නිසා මුස්ලිම් අන්තවාදය වැඩිම හානිය කරමින් තිබෙන ගරු සභාපතිතුමනි තවම ලංකාවේ වැඩිපුර හානිය කරමින් ඉඳින් මුස්ලිම් සමාජයට. නමුත් අපිට සාධක ඇතුව කිව්වොත් සාධක ඇතුව ඇහුවොත් එහෙම මුස්ලිම් ජනතාව හරි මුස්ලිම් අන්තවාදය හරි ගිහිල්ලා සිංහල බෞද්ධයට හරි දෙමළ හින්දුවාට හරි මොකද්ද කරපු කරදරේ කියලා එහෙම කියන්න කරුණු ඉතාම අඩුයි. ඒ නිසා අද වෙලා මම ඒකයි කිව්වේ අද මේ මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනගලා තියෙන ජාතිවාදී ඒක සිංහල මිනිස්සුන් තුළ ඇති කරපු දෙයක් මිසක් සිංහල ජනතාව තුළ ස්වභාවිකව ඔවුන්ගේ ඇත්ත තත්ත්වයක් විසින් ඇති කරපු දෙයක් නෙමෙයි ඇති වෙච්ච දෙයක් නෙමෙයි මං ඒ නිසා ඔබතුමා දන්නවා මේ සිද්ධියට කලින් මඩකලපුව ප්‍රදේශයේ නගරහිර පළාතේ පුරාවිද්‍යාවෙන් සංරක්ෂණය කරන්න තීන්දුව කරපු පන්සලක් දෝෂර කළා පන්සලක් දෝෂර කරනවා කියලා කියන්නේ පුරාවිද්‍යාත්මක සහ ආගමිකත්වයෙන් ගත්තොත් ඉතාම බරපතල දෙයක්. හැබැයි අපි දැක්කට මෙහෙම නැගටීමක්. අපි දැක්කේ නෑ ගරු සභාපතිතුමනි. මේ මීට මාස දෙක තුනකට කලින් ඊට පස්සේ ඒ කරපු අතරක් උඩ ගත්තා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒකට නැවත පන්සලක් එතන දාගබක් හදන්න තීන්දුව කළා. නැවත ඒ පරිණියාකාරයටම ඒකට මෙහෙම උකුත් ආවේ නෑ. හැබැයි ඔබතුමා බලන්න මේ දිගන සිද්ධිය නැත්තා ඊට කලින් අම්පාර සිද්ධිය ගත්තොත් මොකද්ද මේ වෙලා තියෙන්නේ? රාජපක්ෂ මහත්තයාට ජනවරමක් ලැබුණා මේ පළාත් පාලන ඡන්දෙදි. ඒ ජනවරම ඇතුලේ රාජපක්ෂ මහත්තයාට ඡන්ද දුන්නු අය අතර රාජපක්ෂ මහත්තයා විසින් දැනුවත් නඩත්තු කරන ඒ රාජපක්ෂ වාදීන් අතර අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී අන්ත යුදවාදී පිරිසක් ඉන්න එක පැහැදිලි සත්‍යයක්. ඒකෙන් තමයි මේ ජාතිවාදයට ෆිසිකල් පවර් එක ආවේ. ඒකෙන් තමයි මේ භෞතික බලය ආවේ. 2010 ඡන්ද දෙන ලෙවල් එක තමයි හලාල් එක පටන් ගත්තේ. මොකද හලාල් හැමදාම තුනම රටේ පස්සයක් උනේ ඒ ඡන්දෙන් පස්සේ මේකෙන් පස්සේ ඒක ඇති වුණා මම ඒක කියන්නේ එහෙම නැති වුණා නම් ගරු සභාපතිතුමනි අපි අහන දේ තමයි පන්සල ඩෝස කරපු වෙලාවේ මඩ කලපුවේ ඒකට කිසිම හා හුවක් කරපු නැති මේ මහා සිංහල බෞද්ධ යයි කියා ගන්න උදවිය ඇයි මේ වඳපෙත්තකට මරාගෙන මැරේ ඇයි මේ වඳපෙත්තකට මරාගෙන මැරේ ඒක පෙබරවාරි 10න් පස්සේ උනේ පන්සල ඩෝස උනේ ජනවාරි මාසේ එනිසා මම තව උදාහරණයක් ගන්නම් කරු සභාපතිතුමනි. ඔබතුමා දන්නවා දැන් විශාලම සිද්ධිය ඇති උනේ මේ දිගණ. දිගණ ප්‍රදේශයේ අම්බාල කියන ගමේ තරුණයෙක් ඔහුගේ මරණයත් එක්ක. ඒ සිදුවීම මම එක ටිකක් වැඩිපුර හොයලා බැලුවා. ඒ ප්‍රදේශින් නායකයන් හොයලා බැලුවා. ගරු සභාපතිතුමනි ඇත්ත මොකක්ද? මේ සිද්ධිවිම උනේ 22 වෙනිදා. ඒ තරුණයා මැරුණේ මාර්තු මාසේ 2 වෙනිදා. දවස් 8ක්. මේ දවස් 8 ඇතුළතදී අම්බාල කියන සිංහල ගමේ මිනිස්සු මොකද මුස්ලිම් තරුණ ටිකක් ගහලා තමයි මෙයා මැරුණේ ඒ තරහ තියෙන්නේ නැති නමුත් ඒ අම්බාල කියන සිංහල ගමේ එකම එක මුස්ලිම් ජනතාවට විරුද්ධ එකම එක ක්‍රියාමාර්ගයක්වත් එකම එක උද්ඝෝෂණයක්වත් එකම එක ප්‍රහාරයක්වත් සිද්ධ වෙලා තිබුණේ නැහැ 22 වෙනිදා තමයි මේ මරණාසන්නන ගහන්නේ හැබැයි මාතු දෙවෙනිදා වෙනකන් මරණේ වලදාන දවස වෙනකන් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ අදත් වෙලා නැහැ කරු සභාපතිතුම දැන් මිනිස්සු හිතනවා මේ තරුණයා මැරුණේ තරුණයාගේ ගම දිගන කියලා නෑ තරුණයාගේ ගම අම්බාල එතන ඉඳලා දිගනට තියෙනවා කිලෝමීටර් 20ක් Google දාලා බලන්න මම ඇහුවා Google දාලා බලන්න අම්බාල කියන ගම දිගන කියන ගිනිගත් නගරයත් අත කිලෝමීටර් 20ක් තියෙනවා අද වෙනකොටත් කරු සභාපතිතුමනි අම්බාල කියන සිංහල ගමේ එකම තරුණයෙක්වත් මේ ජාතිවාදී කෝලහලට අත්තනකට අරගෙන නැහැ. ඔවුන් ජාතිවාදී කෝලහලට ගිහිල්ලා නැහැ. මම කියන්නේ ඔවුන් තුල ජාතිවාදී හැඟීම් නැති ඇති කියලා. ඔවුන් තුල ජාතිවාදී හැඟීම් නැති ඔවුන් තුල වේගයක් ඇති ඔවුන්ගේ යාළුවා මරපු එකට. හැබැයි අම්බාලගම එක තරුණයෙක්වත් මේ මරිච්ච තරුණයාගේ එක ඥාතියෙක්වත් ජාතිවාදී ක්‍රියාවන් වලට සම්බන්ධ වෙලා අතරකට පත් වෙලා නැහැ. ඊට කිලෝමීටර් 20ක් ඈතින් තමයි මේක මේ ඔක්කොම හතන්දර ටික වෙන්න පටන් ගන්න. ඔව්. ගරු සභාපතිතුමනි මට විනාඩි 3-4ක් දෙන්න. ගරු සභාපතිතුමනි එතකොට අපි අහන දේ තමයි දැන් සමංගේ කෙනෙක් නැති වුණා මේ වේගය ඒ තරහින් උන කාටද? ඒ තමන්ට එන්න ඕන. තමන්ගේ මිනිස්සුන්ට එන්න ඕන. තමන්ගේ ඥාතීන්ට එන්න ඕන. හැබැයි අම්බාල කියන ගමේ කොහෙවත් නැතුව තියෙද්දි ඒක එනවා කොහෙන්ද පිටින්? මම දැක්ක දැන් මේක පුවත්පත්වල වාර්තා කරපු විදිය. මොකද මම දන්නවා මම ඒක කියන්නේ මේ ජාතිවාදය මේක සැලසුම් සාගතව සිංහල මිනිහගේ ඔළුවට බස්සන දෙයක්, දෙමළ මිනිස්සුගේ ඔළුවට බස්සන දෙයක්, මුස්ලිම් මිනිස්සුගේ ඔළුවට බස්සන දෙයක්. අම්බාල ගමේ කිසි මිනිස්සෙක් උද්ගෝ ජාතිවාදයක් නැතුව තියෙද්දි දිගන විතරක් මේක ඇති වෙන්නේ කොහමද? ගරු සභාපතිතුමනි මම ගෙන්න ගත්ත තෙල් පොලිසියට පොලිසියට කතා කළ පොලිස් දෙපාර්තමේන්තුවට මොකද්ද මේකේ තත්ත්වය කියලා. දැන් මේ මම දැක්ක අයියේ දිවයින පත්තරේ කතුවැකිය තියෙනවා. මම මේ කතුවැකිය මෙතන ඉදිරිපත් කරන්නම්. කතුවැකියට අනුව මොකද්ද තියෙන්නේ? කතුවැකියට අනුව තියෙන ගරු සභාපතිතුමනි මේ මේ සිංහල තරුණයාට 22 වෙනිදා පහර දුන්නාට පස්සේ කතුවැකිය දිවයින පත්තරේ කතුවැකිය කියනවා මොකද්ද? සිංහල තරුණයා මලවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් සිවුදන අත්අඩංගුවට කොටගෙන රිමාන්ඩ් කළ යුතු වූ නමුදු එබන්දක් සිදු වූයේ නැත. සිංහල තරුණයාගේ අවමගුල් දිනයේදී චිතක දෙකකට ගිනි තිබන ලැබී දදී පළමුවෙනි චිතකයේ තරුණයාගේ සිරුරදරන ලද එකයි අනිත් එක ජාතිවාදී එකයි කිය. දැන් දිවයින පත්තරේ කතුවැකිය කියනවා මේ තරුණයාට පහර දුන්නු අයට විරුද්ධව එයා අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා කතුවැකිය මේ මහා ගින්නක් තියෙන වෙලාවක. ගරු සභාපතිතුමනි මම අද මම මේ ලංකාවේ පොලිසිය වෙනුවෙන් කතා කරනව නෙමෙයි. පොලිසියත් එක්ක අපිට ගොඩාක් gaduderu තියෙන බේර ගන්න. නමුත් මම මේ වාතාව හැන්සාට් කරන මොකද මම මේක දැක්ක දවසේ තමයි මම මේක හෙව්වා නිසා මේ ගැහුව 22 වෙනිදා 23 වෙනිදාම අත්අඩංගුවට අරගෙන එක්කෙනෙක් රිමාන්ඩ් කරලා තිබෙනවා. 24 වෙනිදා ඊළඟ දෙන රිමාන්ඩ් කරලා තිබෙනවා. ඔවුන් මගේ දැනීම හැටියට මේ වාතාව අනුව මාර්තු මාසේ 21 වෙනිදා වෙනකන් රිමාන්ඩ් කරලා තිබෙනවා. ඔවුන් අතරමඟදී අපදීලා නැහැ. මම මේක හන්සාත් ගත කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් මේ පත්තර වලින් සහ ජනතාවට මතයක් එනවා. තරුණයාට ගහලා මැරුවට අඩුගාන අත්අඩංගුවට ගත්තේවත් නැහැ. ඒක නිසා තමයි සිංහල අය ගිහිල්ලා මෙහෙම කරේ කියලා. ගරු සභාපතිතුමාට අවස්ථාව දෙන්න විනාඩියක් දෙකක්. ඒ නිසා මේක ඉතාම වැරදි. දැන් ඒකේ වන්දිය කොහමද ගෙව්වේ? ඒකේ වන්දිය කළ තියෙන්නේ දැන් තව සිංහල තරුණයෙක් අද මැරුණා මම හිතන්නේ ඒ පූජා පිටිය ප්‍රදේශේ. ඊට පස්සේ කෝටි ගණන් දේපළ හානි වෙලා තිබෙනවා. ඊට පස්සේ මුළු රටක් අපි නැති වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ පත්තරේ උදාහරණ ගත මේ පත්තරේට දිසා නෙමෙයි. පොදුවේ මේ ජාතිවාදය ඇත්ත සහ බොරු කරුණු මත යනවා. අවසාන වශයෙන් මම කියන්නේ එක දෙයයි. ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවට තියෙනවා පාරවල් තුනක්. එකක් තමයි මේ ජාතිවාදය ඇත්ත කියන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ ඔප්පු කළා තියෙනවා UPFA Brighter Future කියන Facebook page එකෙන්. තමිල්නාඩුවේ කරපු කොටි සංවිධානයේ පෙළපාලි යාපනයේ කරපුවා කියලා පෙන්නලා තියෙද්දි අපි මෙතන පෙන්නවා නෑ ඒවා TN කියන බයිසිකල් නම්බර් එක තියෙනවා තමිල්නාඩුවේ කරේ කියලා. හැබැයි මේ රටේ ඉන්න මේ නීති හා සාමය කියන ඇමතිවරුන්ට රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට කිසිම හැඟීමක් වගකීමක් නැහැ කරු සභාපතිතුමනි මේ ජාතිවාදී අවුල්ලන්න යොදා ගන්න මේ බොරු මෙයා බොරු කියලා පෙන්නන්න. අපිව හිටපු සාගල රත්නා කියන ඇමතිවරයාට ඒ දවස්වල කිව්වා ඇති වෙන්න අපි කිව්වා කරුණා කළ මේ බොරු මත ජාතිවාදී හදනවා ඔබතුමාලා කියන මේක ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා. එකක්වත් එහෙම කළේ නැහැ. දැනුත් එහෙම තමයි යන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටින දේ තමයි ආණ්ඩුවට එකක් මේ ජාතිවාදයට විරුද්ධව ජාතිවාදී මතයන් හදන්නේ බොරුව මත ඇත්ත මත නෙමෙයි. ඒ බොරුව ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් ભેදයෙන් තොරව කියන්නේ අපි මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා අඩු ගන්න අපි සතුට වෙනවා සිංහල සහ දෙමළ ජනතාව තුළ ප්‍රමාණවත් පිරිසක් ඉන්නවා ජාතිවාද විරුද්ධව සිංහල ජාතිවාද විරුද්ධව කතා කරන සිංහල මිනිස්සු ඉන්නවා දෙමළ ජාතිවාද විරුද්ධව කතා කරන දෙමළ මිනිස්සු ඉන්නවා අපි මුස්ලිම් නායකයන් ඉල්ලා සිටිනවා මුස්ලිම් ජාතිවාද විරුද්ධව කතා කරන්න පටන් ගන්න කියලා. එහෙම නැතුව ගරු සභාපතිතුමනි මේ පස්සේ ඉන්නන්න බෑ කියලා ඉල්ලා සිටින මගේ කතාව අවසන් කරන්න.